ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගියදා සිය නවතම World Economic Outlook. එහෙම නැත්නම් ලෝකයේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉදිරි දැක්ම ඇතුළත් නවතම වාර්තාව නිකුත් කරනු ලැබුවා. ඉතින් ඔවුන් විසින් ගෝලීය පොලී අනුපාත 2025 වනතෙක් එහි ඉලක්කයට ආපසු නොයනු ඇති බවට තමයි පුරෝකථනය කර තිබෙන්නේ. මේ පුරෝකථන සහ ගෝලීය ආර්ථිකය පිළිබඳව අනාවැකි ඔස්ට්‍රේලියානු ආර්ථිකයට කොයි ආකාරයකින් බලපාවිද? මේ පිළිබඳ අවධානය යොමු කරන්නට SBS සිංහල ගුවන්විදුලෙන් අපි අද දවසේ උත්සාහ කරන්නේ. ඒ සම්බන්ධව සාකච්ඡා කරන්නට බ්‍රිස්බේන් සිට අද දවසේ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරේෂන් විශ්වවිද්‍යාලයේ සහ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විශ්ලේෂකෙක් ඒ වගේම ආර්ථික විශේෂඥයෙක් වන ප්‍රභාත් මොරවකගේ අපි සම්බන්ධ කරගන්නවා. අයිබෝන් ප්‍රභාත්.
අයිබෝන් නතිනි.
ඔව් ප්‍රභාත්, අපි මුලින්ම අවධානය යොමු කරමු මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එහෙම නැත්නම් IMF එක විසින් ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් සිදු කර ඇති නවතම පුරෝකථන නැත්නම් අනාවැකි මොනවද?
ඔව් අතිනිය, මේ පාර ඉදිරි දැක්ම අපිට බලන්න වෙන්නේ ඒගොල්ලන්ගේද. මොකද IMF එක හැම ක්වාටරයකටම කාර්තුවකටම වගේ මේ රිපෝට් එක දානවා එළියට. එතකොට අපි බැලුවොත් පහුගිය කාර්තු දෙකේ රිපෝට් දෙකේ කොහොමද යන්නේ කියලා බලන්න වෙනවා මේ රිපෝර්ට් එකත් සංසන්දනය කරනකොට. අපිට කලින් තිබ්බ එකේදී තිබ්බ රිකවරි එකක් කියලා, කියන්නේ ගෝලීය වශයෙන් ආර්ථිකය යම්කිසි නැගටිවීමකට ලක් වෙයි කියන එක තමයි ඒගොල්ලෝ 2022 අන්තිම කාර්තු වෙනකොට පුරෝකථනය කරලා තිබ්බේ. ඊට පස්සේ ඒකේ තිබ්බ පුරෝකථනය යම් මට්ටමකට පසුබෑමකට ලක් කරලා තිනවා මේ අලුත්ම පුරෝකථනයේදී. මේ ඒගොල්ලෝ කියලා තිනවා රිකවරි එක එච්චර සුමට නැහැ කියන එක. ඒ කියන්නේ ආර්ථිකය රිකවෙන්න පටන් ගන්න එක, ආර්ථිකය නැවතත් ගොඩ නැගෙන්න පටන් ගන්න එක එච්චර සුමන නැහැ, අසීරු ගමනක් කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ පාර රිපෝට් එකේ. ඒකට ඒගොල්ලෝ ප්‍රධාන හේතු කීපයක් දක්වලා තියෙනවා. එකක් පවත්න අධික උද්ධමනය, දෙවෙනි එක ආර්ථික වර්ධනයේ වේගයේ අඩාල වීම. ඒගොල්ලෝ හිතපු තරම් ආර්ථික වර්ධනයේ නැගීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඊළඟ එක මූල්‍ය වෙළඳපොලේ ඇතිවීමෙන් තිබෙන අස්ථාවරත්වය. ඒක තමයි ඒගොල්ලෝ ගොඩක්ම ඒකේ ප්‍රධානම හේතුවක් විදිහට සලකන්නේ ආර්ථික වර්ධන වේගයේ අඩාල වීමකට. ඒ වගේම මේකට හේතු කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් කොවිඩ් එකෙන් පස්සේ මිනිස්සු ළඟ ගොඩක් මුදල් ඉතුරු වෙලා තිබ්බා. වර්ක් ෆ්‍රොම් හෝම් ගියා, ඊට පස්සේ තව බේල් අවුට්ස් ගියා, ගවර්න්මන්ට් එකෙන් රජයන්ගෙන් ආධාර ලබා දුන්නා. ඒවත් එක්ක මේගොල්ලන්ගේ මිනිසුන්ගේ ආදායම වැඩි වුණා, ඉතුරුම වැඩි වුණා. ඔහත් වියදම් කරන්න යන්න එන්න විදිහක් තිබ්බේ නැහැ. ඊට පස්සේ කොවිඩ් එකෙන් පස්සේ ඒ රෙස්ට්‍රික්ෂන්ස් අඩු වුණාම මිනිස්සු අධික ලෙස ඒවා වියදම් කිරීමට ගත්තා. ඒකත් එක්ක තමයි මේ උද්ධමනය ඇති වුණේ. ඊට පස්සේ ඒකට පිළියමක් ලෙස දැඩි මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන්න ගත්ත ගෝලීය වශයෙන් හැම රටක්ම. ඒකේ ප්‍රතිවිපාකයක් හැටියට තමයි දැන් මේ මූල්‍ය වෙළඳපොලේ ඇතිවීමෙන් තිබෙන අස්ථාවරත්වයක් පෙනෙන්න තියෙනවා. IMF ඉදිරි දැක්මේ අපිට දැක ගන්න පුළුවන් විශේෂතා තමයි දශක දෙකකට පස්සේ අඩුම ගෝලීය ආර්ථික වර්ධනය පුරෝකථනය කරලා තියෙනවා. ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් ඇතුළේ 2007-08 ඒක සහ කොවිඩ් කාලය ඇතුළත. ඔය කියන කාල දෙක ඇරෙන්න අනෙක් කාලයන් ගත්තහම පහුගිය දශක දෙක ඇතුළ අඩුම ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය ඇති කරලා තියෙන මේ ඉදිරි දැක්මේ. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට ඒගොල්ලෝ හඳුන්වන්නේ ගොඩක් රටවල් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරාට උද්ධමනය හිතපු තරම් පහළට ඇවිල්ලා නැහැ. අනෙක් එක තමයි දියුණු ආර්ථික වර්ධනයන්ගේ සිදුවලා තියෙන වැටුප් වර්ධනය. එතකොට මේ වැටුප් වර්ධනයත් එක්ක මිනිස්සු තවත් වියදම් කරන්න පටන් ගන්නවා. ඒක නිසා හිතන තරම් අපිට උද්ධමනය අඩු කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේ වැටුප් වර්ධනය තවදුරටත් සිදු නොවන නිසා, ඒ කියන්නේ ගොඩාක් ලේබර් මාකට් දැන් ටයිට් වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම ශ්‍රම වෙළඳපොලක්ම ඒ වගේ තියෙන උපරිම යට ළඟා වෙලා අන්එම්ප්ලොයිමන්ට් එක අඩු වෙලා, ඒ නිසා ලේබර් මාකට් එකේ තියෙන නව අවස්ථා අඩු වෙලා තියෙනවා. ඒකත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න බෑ වැඩි දුරටත් ආර්ථිකයේ වැටුප් මට්ටමේ වර්ධනයක්. ඒකත් එක්ක ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන එකක් නැහැ, නමුත් අඩුවීම වේගය අඩු වෙලා තියෙනවා. ඊට අමතරව මේකෙන් ගොඩාක්ම රෙකමන්ඩ් කරනවා මේ ඉදිරි දැක්මෙන් හැම රටකටම ඉදිරියට දැඩි මූල්‍ය ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ඒගොල්ලෝ පුරෝකථනය කරනවා මූල්‍ය වෙළඳපොලේ අස්ථාවරත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද සමහරෙකුට හිතෙන්න පුළුවන් දැඩි, ඒ කියන්නේ පොලිය වැඩි වෙනකොට ඇයි බැංකු පද්ධතිය කඩා වැටෙන්නේ කියලා. පොලිය වැඩි කරනකොට ඒක ඒගොල්ලන්ට ලාභයිනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද පොලිය වැඩි කරනකොට ඒගොල්ලන්ගේ cost of funding, ඒ කියන්නේ සාමාන්‍ය බැංකුවෙන් කරන්නේ මොකද, කාගෙන් හරි ණයට අරන් තවයි කෙනෙකුට ණයට දෙන එක කරා. ඒතකොට ඒගොල්ලෝ ණය ගන්න අනුපාතයත් වැඩි වෙනවා. ගොඩක් මේ ආගේ ණයක ගැනුම්කරුවා වෙන්නේ රජය. රජයේ තියෙන පොලී අනුපාත වැඩි කරපුවාම එයාලට ණය ගන්නකොට කොස්ට් එක වැඩි. ඊට අමතරව ඒගොල්ලෝ ණය ගන්න බැංකු බැංකු අතර ඒ වගේ රේට් එකත් වැඩි. එතකොට එයාලගේ කොස්ට් ඔෆ් ෆන්ඩින් වැඩි. අනිත් පැත්තට ඒගොල්ලෝ සල්ලි හොයාගන්නේ අපේ තැන්පතු වලින්, නැත්නම් මහජනතාවගේ තැන්පතු වලින්. ඒතකොට මහජනතාවගේ තැන්පතු වලට වැඩි පොලියක් දෙන්න ඕන. හැබැයි ඒවා ඉතා කෙටි කාලයකට ගන්න. ඒගොල්ලෝ ලෝන්ස් දෙන්නේ ඉතා දිගු කාලයකට. මෙන්න මේ කියන වගකීම් වල ඇතිවන අසන්තුලිතතාවයත් එක්ක මේ බැංකු පද්ධතියට සැහෙන බලපෑමක් සිද්ධ වෙනවා. ඒකයි ඉහළ පොලි අනුපාතත් එක්ක දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් කියලා කියන්නේ ඉහළ පොලි අනුපාත පවත්වාගෙන යනවා. මේ ඉහළ පොලි අනුපාත පවත්වාගෙන යාමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? බැංකු පද්ධතියට යම්කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒක තමයි දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක දක්නට ලැබෙන අහිතකර ප්‍රතිවිපාක. ඒක තමයි අපිට දැන් අත්විඳින්න වෙලා තියෙන දිගට. ඊළඟට තව දෙයක් තියෙනවා මේ ඉදිරි දැක්මේදී. චීනයේ නැගිටීමක් ඒගොල්ලෝ පෙන්වන්න කරනවා. ඒ කියන්නේ චීනයේ පහුගිය කාලේ චීනයේ ආර්ථික වර්ධනය අඩු වෙලා තිබ්බා. ඒගොල්ලන්ට කොවිඩ් එකෙන් සෑහෙන බලපෑම් ඇති වුණා. ඒකත් එක්ක චීනයේ යම්කිසි පසුබෑමක් ලක් වෙලා තිබ්බා. ඒක ගෝලීය ආර්ථික වර්ධනයට ලොකු බලපෑමක් කරලා තිබ්බා. හැබැයි දැන් අලුත්ම පුරෝගතනේදී ඒගොල්ලෝ පුරෝගතනය කරනවා චීනයේ නැගිටීමක් දක්නට ලැබෙනවා කියලා. ඒක තවත් හොඳ ලක්ෂණයක්. ඒකත් එක්ක ගෝලීය සැපයුම් ජාලවල යම්කිසි වර්ධනයක් අපිට දැක ගන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක ඉන්ෆ්ලේෂන් එක අඩු වෙයි කියලා අපිට හිතන්න පුළුවන් යම් මට්ටමකට.
ඔව් ප්‍රභාත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නවතම ලෝක ආර්ථික ඉදිරි දැක්මේ පුරෝගතන පිළිබඳව සවිස්තරාත්මකව අපි සාකච්ඡා කළා. මීළඟට අපි අවධානය යොමු කරමු ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය දෙසට. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පුරෝගතනයන්ට අනුව ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ඉදිරියේදී කොයි ආකාරයක් වේවිද?
ඔව් අතනේ, ඕස්ට්‍රේලියාව ගැන වැදගත් කාරණා කීපයක් තියෙනවා. ඔස්ට්‍රේලියාවට එන්නේ ඇඩ්වාන්ස් ඉකොනොමි එකක් කියන ගණයට. ඒ කියන්නේ අපි කියනවා දියුණු ආර්ථිකයක් ගණයට වැටෙන්නේ. ඒගොල්ල දියුණු ආර්ථිකයන්ගේ ආර්ථික වර්ධනයට ලොකු බලපෑමක් වෙයි කියලා පෙන්නු කරනවා මේ මූල්‍ය අස්ථායීකරණයත් එක්ක. මූල්‍ය අස්ථායීකරණය අපි කියන ෆයිනෑන්ෂියල් ඉන්ස්ටැබිලිටි කියලා. මේක ඇති වුණොත් ඇඩ්වාන්ස් ඉකොනොමි වලට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ පුරෝගතනය කළා තියෙනවා. ඒකත් එක්ක ඉතා අඩු growth rate එකක් පුරෝගතනය කළා කියලා තියෙනවා. 2023ට ඒගොල්ලෝ පුරෝගතනය කරන 1.3ක වගේ ආර්ථික වර්ධන වේගයක්. සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් ඉකොනොමි වල අපි බලාපොරොත්තු වෙන අඩුම ගානේ 3%ක්වත් වර්ධනයක් බලාපොරොත්තු වෙනවා පාත්වාගෙන යන්න හොඳ ආර්ථිකයක. නමුත් මේක 1.3ක් විදිහට තමයි ඒගොල්ලෝ පුරෝගතනය කරලා තියෙන්නේ. හැබැයි ඕස්ට්‍රේලියාවට ඒකේ ඒගොල්ලෝ පුරෝගතනය කරලා තියෙන 1.6ක් විදිහට. ඒ කියන්නේ අනිකුත් ඇඩ්වාන්ස් ඉකොනොමීස් එක්ක බලනකොට ඕස්ට්‍රේලියාවේ පුරෝගතනය ටිකක් ඉස්සරහින් තියෙනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව යම්කිසි මට්ටමක ස්ථාවරත්වයක් ළඟා කරගෙන තියෙනවා කියන එක IMF එකේ ඉදිරි දැක්මේ අපිට දැක ගන්න පුළුවන්. ඊට අමතරව අපිට දැකගෙන ගන්න පුළුවන් මූල්‍ය වෙළඳපොළ අස්ථාවරත්වයටදී දියුණු ආර්ථිකයන්ගේ ආර්ථික වර්ධනය 1%ට අඩු වෙයි කියලා කියනවා. ඒ කියන්නේ බැරි වෙලාවත් අපි ඕස්ට්‍රේලියාවේ මූල්‍ය අස්ථායීකරණයක් දැක ගන්න හම්බුනොත් සමහරට අපේ පුරෝගතනය තවත් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ 1.6 තව අඩු වෙන්න පුළුවන්. 2023 දී අපිට තව ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් එකක් මූල්‍ය අර්බුදයක් තව ඇති වුණොත් කියන එක. නමුත් මම එතනදී කියන්න ඕන ඕස්ට්‍රේලියාවේ ඇති වෙන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ ඒකට සම්භාවිතාවක් තියෙනවද කියන එක. අපි බලපුවාම 2007 2008 කාල සීමාවේදී ඇති වුණ මූල්‍ය අර්බුදය අපි ගත්තොත් ඒකේ බලපෑම ඕස්ට්‍රේලියාවට දැනුණ ඉතාමත්ම අඩුවේ. ඊට අමතරව යුරෝපියන් ක්‍රයිසිස් එක ගත්තොත් අපි කියනවා 2012-13 කාලේ වගේ ඒකෙත් මූල්‍ය අර්බුදයේදී ඕස්ට්‍රේලියාවට දැනුණු ප්‍රමාණය ඉතා අඩුයි. ඕස්ට්‍රේලියාවට යම්කිසි මූල්‍ය අර්බුදයක ෂොක් එකක් අපි කියනවා ස්පිල් ඕවර් වෙන්න, ස්පිල් ඕවර් ඉෆෙක්ට් එකක් නැත්නම් අපි කියනවා ඒක ගලාගෙන එන්න අපිට. අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි මොකක් හරි අපි හිතන්නකෝ වතුර තියෙන තැනකට, ඒ කියන්නේ මොකක් හරි පොන්ඩ් එකකට අපි ගලක් දාපුවාම ඒකේ ජලය විහිදිලා යනවා නේ. එතකොට ඒ වගේ මොන හරි කොහරි ගෝලීය වශයෙන් ෆයිනෑන්ෂියල් ෂොක් එකක් වුණාම ඒක විහිදී යන ප්‍රමාණයක් තියෙනවා. ඒත් ඕස්ට්‍රේලියාවට ඉතාම අඩුවෙන් තමයි ඒකේ තියෙන බලපෑම විහිදිලා එන්නේ. ඒක තමයි ගොඩක් පරීක්ෂණවලින් අඳුනගෙන තියෙනවා බලපෑම අඩුයි. ගොඩක්ම ගෝලීය වශයෙන් සිද්ධ වෙච්ච ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් වල බලපෑම අඩුවෙන් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒක එක හේතුවක් අපේ සම්භාවිතාව අඩුයි ඇත්තටම මූල්‍ය අර්බුදයකට යන. අනික් හේතුව තමයි මේ ඉදිරි දැක්මම පෙන්නුම් කරනවා බැංකු වලටත් වැඩිය බැංකු නොවන මූල්‍ය ආයතන ගැන ඉතා සැලකිලිමත් වෙන්න ඕන කියලා. දැන් මූල්‍ය අර්බුදයෙන් පස්සේ බැංකු ඉතා තද ආදේශණයකට ලක් කරනවා. උදාහරණයක් විදිහට බාසල් 3 කියන රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එක අපි කියනවා රෙගුලාසි නීති මාලාවක් හඳුන්වලා දුන්නා බාසල් 3 කියලා. ඒතර බාසල් 3 කන්ට්‍රි එකක් තමයි ඕස්ට්‍රේලියාව. අපි ඒක ඇඩප්ට් කරනවා. ඒකත් එක්ක බැංකු වල තියෙන අපි කියනවා කැපිටල් ඇඩික්වසි එක නැත්තම් ප්‍රාග්ධන අවශ්‍යතාවය වැඩි කරන්න කියලා තිබ්බා. ඒකත් එක්ක අපේ බැංකු අනිවාර්යෙන් ප්‍රාග්ධන අවශ්‍යතාවය වැඩි කරන්න ඕන. ඒ වගේම ණය දෙනකොට අධික ඒ වගේ ගුණාත්මක භාවය පිළිපදින්න ඕන. ගුණාත්මක භාවය පිළිබඳ හොඳට ඒක අධ්‍යයනයක යෙදිලා ණය ලබා දෙන්න ඕන. ඒක නිසා ඒවත් එක්ක ණය රෙගුලාසි තද කිරීමත් ඒ වගේම ප්‍රාග්ධන අවශ්‍යතාව වැඩි කිරීමත් එක්ක බැංකු පද්ධතිය යම්කිසි අධීක්ෂණයට ලක් වෙලා තියෙනවා. ඒතර බැංකු නොවන පද්ධතිය ගැන තමයි මේගොල්ලෝ ගොඩක් අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වගේ කොහොමද අපි රෙගියුලේට් කරන්නේ? ඒවා කොහොමද අධීක්ෂණය කරන්නේ කියන එක. අපි ඕස්ට්‍රේලියාව ගත්තොත් මේ බැංකු නොවන මූල්‍ය ආයතන 5%යි තියෙන්නේ. 95%ක් මූල්‍ය පද්ධතිය තියෙන්නේ බැංකු. ඒක තමයි හොඳ ලක්ෂණයක්. ආර්ථිකයේ මූල අර්බුදයක් ඇති වුණොත් බැංකු 95%ක් තියෙන නිසා අපිට ඒ ෂොක් එක ඇති වෙන්න තියෙන සම්භාවිතාව අඩු. ඒක නිසා ඕස්ට්‍රේලියාවට මූල්‍ය අර්බුදයක් නිසා ඇතිවිය හැකි ප්‍රශ්නය, ඒ කියන්නේ සම්භාවිතාව ඉතාත් අඩුයි. ඒක නිසා අපිට ආර්ථික වර්ධනය වෙන්න තියෙන මන්දගාමී ස්වරූපය අඩු වෙයි කියලා හිතනවා. අපිට 1.6 දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වේ 2023 සහ 2024 වෙනකොට ඒක තවදුරටත් 1.8කට 2කට කිට්ටු වෙන්න ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ මූල්‍ය පද්ධතිය නිසා ඇතිවන ප්‍රශ්නයක් නොවුනොත්, ඒ කියන්නේ මූල්‍ය පද්ධතිය නිසා නම් ආර්ථික වර්ධනය අඩු වෙන්නේ ඕස්ට්‍රේලියාවට ඒකේ තියෙන සම්භාවිතාව අඩුයි. තව දෙයක් තමයි මේ IMF ඉදිරි දැක්මේ කෙලින්ම ඕස්ට්‍රේලියාව ගැන සඳහනක් කරලා තියෙනවා. ඒක තමයි housing market risk එක. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව ශ්‍රේණිගත කරලා තියෙනවා housing market risk එකේ වැඩිම risk එකක් තියෙන රටවල් වලින් දෙවැනියට. පළවෙනියට ඉන්නේ කැනඩා, දෙවැනියට ඉන්නේ ඕස්ට්‍රේලියාව. ඒක ගැන අපිට අවධානයක් යොමු කරන්න තියෙනවා. ඇයි ඒගොල්ලෝ එහෙම housing market එක එච්චර risk එකක් පුරෝකථනය කරලා තියෙන්නේ? ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඕස්ට්‍රේලියාවේ නිවාසවලට යොදවලා තියෙන ණය. ඒක නිවාසවල ආදායමේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් නැත්නම් අපේ මිනිසුන්ගේ වැය කළ හැකි ආදායමේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 145%. ඒ කියන්නේ ඉතා ලොකු අගයක්. ඒ කියන්නේ අපි වැය කළ හැකි ආදායම 100ක් නම් 145ක් වැය කරලා තියෙනවා හවුස් හෝල් ඩෙප්ට් වලට. ඒ කියන්නේ නිවසක් මිලදී අරගෙන ඒකට ණය විදිහට ගෙවන්න. ඒ කියන්නේ ණය හවුස් එකට තියෙන ණය වැඩි. ඒක එක හේතුවක්. ඒගොල්ලෝ එහෙම housing market risk එක පුරෝගතනය කරන්න වැඩි එකක් විදිහට. අනෙක් එක තමයි ඕස්ට්‍රේලියාවේ ගොඩක්ම තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ variable rate එකට. ඒ කියන්නේ fixed rate එකට නෙවෙයි. නිවාස මූල්‍යණය කරලා තියෙන්නේ ස්ථාවර පොලි අනුපාතයකට නෙවෙයි. විචල්‍ය පොලි අනුපාතයකට නිවාස මූල්‍යණය කරපුවාම වෙන්නේ අපේ interest rate එක වැඩි වෙන්න ඔයාලගේ ගෙවන්න ඕන mortgage service එක වැඩි වෙනවා. ඒකත් එක හේතුවක් විදිහට දක්වලා තියෙනවා. ඊට අමතරව මේ mortgage එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? මිනිස්සුන්ට එයාලගේ පාරිභෝජනයට යොදවන්න තියෙන මුදල් අඩු වෙනවා. ඒතොර පරිභෝජනයේ අඩු වෙන්න පුළුවන්. පරිභෝජනයට යොදවන්න තියෙන මුදල් අඩු වෙනකොට අනිත් පැත්තට මිනිසුන්ගේ ඉතුරුන් අඩු වෙනවා. ඔන්න ඔය කියන කාරණා නිසා තමයි ගොඩක්ම මේ ඕස්ට්‍රේලියාවේ housing market risk එක වැඩි කියලා තියෙන. අපි දන්නවා මේ සාමාන්‍ය market එක ට්‍රිලියන එකට වඩා වැඩි housing market එක. ඉතින් එතකොට එච්චර housing market එකකට interest rate එක වෙන්න තියෙන බලපෑම වැඩි. ඒක හරහා housing market එකේ risk එක වැඩියෙන් ඒගොල්ලෝ ඇස්තමේන්තු ගත කරලා තියෙනවා.
ප්‍රභාත්, අවසාන වශයෙන් මේ නවතම ගෝලීය ආර්ථික ප්‍රවණතා සමගම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ආර්ථිකමය බලපෑම් මොනවද?
ඔව් අතනිය, අපිට මේකත් එක්ක මම ඉස්සෙල්ලා කිව්වා වගේ IMF ඉදිරි දැක්මේ පුරෝකථනය කළ තියෙනවා දිනු වෙන ආර්ථිකයන්ගේ ආර්ථික වර්ධනය ඉතා අඩු වෙනවා කියලා. අපේ ඔස්ට්‍රේලියාවෙත් අපිට බලපුවාම පහුගිය මාස 3ේම ආර්ථික වර්ධන වේගයේ එන්නේ අඩුවීමක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. මට මතකයි 2022 දෙසැම්බර් වෙනකොට තිබ්බ 2.1ක වගේ ආර්ථික වර්ධන වේගයක්. ඒක දැන් ඔය යන විදිහට මන්ත්ලි අඩුවේගෙන යනකොට අනිවාර්යෙන් IMF ලෙවල් එකට එයි කියලා හිතනවා. ඒ කියන්නේ 1.6 මේ අවුරුද්ද වෙනකොට 1.6. ඒක වෙනවා සාමාන්‍ය. මොකද වෙන්නේ? අපි දැන් interest rate policy, ඒ කියන්නේ interest rate වැඩි කරන්නේ දිගින් දිගටම. interest rate වැඩි කරනකොට වෙන්නේ ආර්ථිකයක් හැකිලෙන එක. එතකොට ආර්ථිකයක අපි වර්ධනයක් ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපිට unemployment එක අඩුවීම යම්කිසි මට්ටමකට හේතුවක් වෙන ආර්ථික වර්ධනයේ තාගෙන යන්න. unemployment එක අඩු වෙනවත් එක්කම අපේ resources යම් ප්‍රමාණයකට උපරිම ප්‍රයෝජනෙට ගන්නවා. ඒකත් එක්ක ආර්ථික වර්ධනයට යම් කිසි පිටුවහලක් සිද්ධ වෙනවා. unemployment එකත් අපේ සැහෙන් අඩු වෙලා තියෙනවා. 3.5 වගේ මට්ටමක තමයි තියෙන්නේ. එතකොට IMF ඉදිරි දැක්මේදී ඕස්ට්‍රේලියාවේ unemployment එක ටිකක් වැඩි කරනවා. ඒගොල්ලෝ 4% දක්වා වගේ යයි කියලා හිතනවා. 4% කියන සාමාන්‍යයෙන් දියුණු ආර්ථිකයක සාමාන්‍ය දැක ගන්න පුළුවන් ලෙවල් එක 3-4 අතර වගේ. මට හිතෙන්නේ 4 මට්ටමට යයි නැත්නම් 3.5-4 අතර වගේ මට්ටමක රඳා පවතී. ඒක ඉතාම වැදගත් මොකද සේවා නියුක්තිය බැරි වෙලාවත් අපිට තියාගන්න බැරි වුණොත් 3.5-4 මට්ටමේ අන්න එතකොට අපිට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒක මොකද අපේ ප්‍රධානම දැන් මේ ආර්ථික වර්ධනයේ ප්‍රශ්නයක් නොවෙන්න නම් සහ අපිට ආර්ථිකයට දැනෙන දෙයක් නොවෙන්න නම් කාරණා කීපයක් සිද්ධ වෙන්න වෙනවා. එකක් සේවා නියුක්තිය පවත්වාගෙන යන්න වෙනවා අපිට 3.4 3.54 අතර. අනික එක ඉතුරුන් අනුපාතය තවදුරට අඩු වෙන්න දෙන්න බෑ. අපි ගොඩක් වෙලා දැන් පහුගිය කාලේ බලපුවම ඉතුරුන් අනුපාතය අඩු වෙලා තියෙනවා. ඒක ලොකු බලපෑමක් වෙනවා මිනිස්සුන්ගේ කන්සම්ප්ෂන් එකට නැත්තම් මිනිස්සුන්ගේ පරිභෝජනය අඩු වෙනකොට තවදුරටත් ආර්ථිකයේ වර්ධනය අඩු වෙනවා. අනෙක් පැත්තට වේජ් රේට් එක ග්‍රෝත් එක වැඩි වෙලා තියෙනවා. වේජ් රේට් එකේ ග්‍රෝත් එක වැඩි වුණාට ආර්ථික වර්ධනය වේගය අඩු වෙනකොට මොකද වෙන්නේ? කම්පැනි වලට ඒ වේජ් ග්‍රෝත් එක ඇබ්සෝබ් කරගන්න බැරි වෙන්න පුළුවන්. දැනට පුළුවන් කමක් තියෙනවා. මොකද වේජ් ග්‍රෝත් එක වැඩි වෙන එක ඉන්ෆ්ලේෂන් එක වැඩි වීමත් එක්ක ඒගොල්ලන්ගේ ආදායම වැඩි වෙලා තියෙනවා. ඒකෙන් ඒගොල්ලන්ට යම්කිසි ප්‍රමාණයක වේජ් ග්‍රෝත් එක දරා ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. හැබැයි මොකද වෙන්නේ? තවදුරටත් ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනකොට වේජ් ග්‍රෝත් එක වැඩි වෙන්න ගත්තොත් ඇබ්සෝබ් කරගන්න බැරි වෙනවා. අනිත් පැත්තට ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ මූල්‍ය පිරිවැය වැඩි වෙනවා. ඒකත් එක්ක කම්පැනි වලට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. බිස්නස් වලට බලපෑමක් සිද්ධ වුණොත් තවදුරටත් ආර්ථික වර්ධනය අපිට අඩු වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා ඉතුරුන් අනුපාත තියාගත්තොත් මිනිස්සු කන්සියුම් කරනකොට කොහොමත් කම්පැනි වලට යම්කිසි ආදායමක් ලැබෙනවා. ඒක නිසා ඉතුරුන් අනුපාත හොඳින් පවත්වාගෙන යන්න මං හිතන්නේ ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනය වෙයි. එකක් මේ මූල්‍ය ප්‍රතිපත්තියෙන් විතරක් කරගෙන යන්න බෑ. අපිට සිද්ධ වෙයි ෆිස්කල් ප්‍රතිපත්ති. ඒ කියන්නේ බජට් එකෙන් යම්කිසි සහන ලබා දෙන්න වෙයි ගොඩක් මාජින් එකේ ඉන්න කට්ටියට. ඒ කියන්නේ ආදායම අඩු කට්ටියට බජට් එකෙන් සහන දෙන්න වෙයි. ඒ වගේම ටැක්ස් එකේදී මිනිස්සු ගැන පොඩක් හිතන්න වෙයි. නැත්නම් අපි තමයි ටැක්ස් එක වැඩි කරොත් තවදුරටත් මිනිස්සුන්ගේ ඩිස්පෝසබල් ඉන්කම් එක, ඒ කියන්නේ වියදම් කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒක බලපාන්න පුළුවන් ඉදිරියට. ඒක නිසා සේවා නියුක්තිය පවත්වාගෙන යන එක ඉතුරුන් අනුපාතය ස්ථාවරව පවත්වාගෙන යන්න නැත්නම් වැඩි කරන්න. ඒ වගේම තව ප්‍රධාන දෙයක් ඒගොල්ලන්ට බලන්න වෙයි මේ බජට් එක සහ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට නහය පැහැර හැරීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. මොකද දැන් වේජ් ග්‍රෝත් එක අඩු වෙනවා. unemployment එක වැඩි වෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ණය පැහැර හැරීමේ ප්‍රමාණය වැඩි වෙන්න ගන්න. මේ ණය පැහැර හැරීමක් සිදු වුණොත් බැංකු වලට යම්කිසි බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අර කියන financial instability එක නැත්තම් මූල්‍ය අස්ථායීකරණයක් ඇති වෙන්න පුළුවන්. මේ ගැන සැලකිලිමත් වෙලා තමයි මං හිතන්නේ ඕස්ට්‍රේලියානු රජය විසින් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපිට බලාපොරොත්තු වෙන්නේ වේජ් ග්‍රෝත් එක අඩුවේ. වේජ් ග්‍රෝත් එක අඩුවලා කියන්නේ වැටුප් වර්ධනය අඩුවේ. ඊට අමතරව ඉතුරුම් අඩු වෙන එක නවත්ත ගන්න වෙනවා. ඒ කියන්නේ මේ මාසේ වෙනකොට මිනිසුන්ගේ කන්සියුමර් සෙන්ටිමන්ට් එක පාරිභෝගිකයාගේ තියෙන කොන්ෆිඩන්ස් එක වැඩි වෙලා තියෙනවා. මේ මාසේ රිපෝට් එක බලපුවාම ඒක ටිකක් ලොකු ප්‍රමාණයක වැඩිවීමක්. ඒක වැඩි වෙන්නත් ඇත්තේ ගොඩක්ම RBA එකෙන් රේට් හයික් එක ස්ටොප් කරපු නිසා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ මට්ටමේම රේට් පවත්වාගෙන යන්න තීරණයක් ගත්ත මාර්තු මාසේ. ඒකත් එක්ක මං හිතන්නේ අප්‍රේල් මේක වැඩි වෙන. හැබැයි අපි දැක්කොත් තවදුරටත් IMF එක ඉදිරි දැක්ම අලෝ කරලා RBA එකෙන් තවදුරටත් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරොත්, ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක තවදුරටත් අප් කරන්න ගත්තොත් මේ කන්සියුමර් සෙන්ටිමන්ට් ඉන්ඩෙක්ස් එක අඩු වෙන්න පුළුවන්. කොන්ෆිඩන්ස් එක අඩු වුණොත් අන්න තවදුරටත් ආර්ථිකයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන කාරණා ගැන සැලකිලිමත් වෙන්න වෙයි. ඒක නිසා අපිට කියන්න තියෙන අපේ ඔඩියන්ස් එකට ඉස්සරහදී අනිවාර්යෙන් තමන් මොන හරි දෙයකට ආයෝජනය කරනකොට ඒක ඉතා ඥානාන්විත ආයෝජනය කරන්න තමන්ගේ ඉතුරුන් තියෙනවා නම් ඉතුරුන් පරිස්සම් කරගන්න ඕනේ. ඊට අමතරව අපි කන්සම්ප්ෂන් එක අපි කන්සියුම් කරනකොට ඉතාමත්ම පරිස්සමෙන් පරිභෝජනය කරන්න ඕනේ. අපි ණය ගන්නකොට ඉතා පරිස්සමෙන් ණය ගන්න ඕනේ. ඒ වගේම අපිට රජයේ පැත්තෙන් අපිට සලකා බලන්න වෙනවා රජයේ ප්‍රතිපත්ති කොහොමද යොදාගන්නේ මේ ආර්ථික වර්ධන වේගය අඩු කරගෙන අපේ රිසෙෂන් එකට යන එක වළක්ව ගන්න නම් කොහොමද අපි අපේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ඒකට සමගාමීව අපේ ෆිස්කල් ප්‍රතිපත්තිය කොහොමද ගෙනියන්නේ කියන එක රජයට හිතන්න වෙනවා. තවදුරටත් මේ මූල්‍ය අස්ථායීකරණයක් ඇති වෙන්න නොදී කොහොමද අපි මේක බේරගන්නේ කියන එක සම්බන්ධ. අපි තවදුරටත් බැලුවොත් ප්‍රොපර්ටි මාකට් එක සම්බන්ධයෙන් ප්‍රොපර්ටි මාකට් එකේ තියෙන ප්‍රොස්පෙක්ට් එක, يعني තවදුරටත් ප්‍රොපටි මාකට් එකේ ග්‍රෝත් එක ස්ලෝ වෙයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඉන්ට්‍රස්ට් රේට් එක තාමත් ටිකක් දැඩිව තියෙන්නේ. ඒ වගේම රජය විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩිව දිගටම ගෙන යයි. මොකද ඉදිරි දැක්මේ පුන පුනා කියනවා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරගෙන ඉස්සරහට යන්න ඕන කියන එක. ඒ කියන්නේ මූල්‍ය අස්ථායිකරණයක් ඇතිවීමට නොදී, විශේෂයෙන්ම හවුසින් මාකට් එකේ රිස්ක් එකක් තියෙන නිසා ප්‍රොපර්ටි මාකට් එකේ ග්‍රෝත් එක ටිකක් අඩුවේ කියලා හිතෙනවා. ඒ වගේම බිස්නස් වලට ටිකක් ඒගොල්ලන්ගේ ග්‍රෝත් එකත් අඩුවේ. මොකද ඒගොල්ලන්ගේ මූල්‍ය පිරිවැය වැඩි වෙන නිසා, සහ ලොකු වේජ් ග්‍රෝත් එකකට ඒගොල්ලෝ මුහුණ දුන්න නිසා. අනෙක් එක රෙන්ටල් මාකට් එක ටයිට් වෙයි. මොකද ඕස්ට්‍රේලියාව දැන් හවුසින් සප්ලයි එක අඩු වෙනවා මේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩිවීමත් එක්ක. ඒක නිසා රෙන්ට් මාකට් එකේ තවදුරටත් දැඩිවීමක් සිද්ධ වෙයි, රෙන්ට් එක වැඩි වෙයි කියන එක තමයි. මොකද ඉන්නේ මයිග්‍රේෂන් වැඩි වෙන නිසා. ඒකත් එක්ක රජයට යම් යම් තීරණ වලට එළඹෙන්න සිද්ධ වෙයි, කොච්චර දුරට මයිග්‍රේෂන් පාලනය කරගන්න ඕනද. මොකද කන්සම්ෂන් එක වැඩි වෙනකොට ඉන්ෆ්ලේෂන් එක තව වැඩි වෙනවා. ඒක නිසා පොපියුලේෂන් එක කොහොමද, කොච්චර මට්ටමක පවත්වාගෙන යා යුතුද කියන එක රජයට සිතන්න වෙයි. ඒ වගේම මූල්‍ය ස්ථායීකරණය සඳහා මොන වගේ තීරණ ගන්න සිද්ධ වෙයිද කියලා ඒගොල්ලන්ට බලන්න වෙනවා. ඒ වගේම මේ කියන වටපිටාව තුළ සමහර කම්පැනි වලට සිද්ධ වෙන බලපෑම සහ අඩු ආදායම් ලබන පාර්ශ්වයන්ට සිදුවෙන බලපෑම් වළක්වා ගන්න රජයට යම්කිසි සහනදායී වැඩපිළිවෙළක් සලසන්න වෙයි කියන එක තමයි මට දක්නට ලැබෙන.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලෝකය පිළිබඳ ඔවුන්ගේ ආර්ථික ඉදිරි දැක්ම පසුගියදා ඉදිරිපත් කිරීමත් සමගම ඕස්ට්‍රේලියානු ආර්ථිකය අනාගතයේදී කෙබඳු ආකාරයක් වේවිද කියන කාරණය සම්බන්ධව අවධානය යොමු කරන්නටයි SBS සිංහල ගුවන්විදුලෙන් අපි අද දවසේ උත්සාහ කළේ. අද දවසේ අප සමග මෙම වැදගත් සාකච්ඡාවට සම්බන්ධ වුණේ ඔස්ට්‍රලියාවේ ෆෙඩරේෂන් විශ්වවිද්‍යාලයේ සහ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විශ්ලේෂකයෙක්, ඒ වගේම ආර්ථික විශේෂඥයෙක් වන ප්‍රභාත් මොරවකගේ. ඉතින් ප්‍රභාත්, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සියලු වැදගත් කාරණා SBS සිංහල ගුවන්විදුලිය සමග සාකච්ඡා කිරීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ දවසක්.